ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ, කල්‍යාණ මිත්‍රවරුනි, අද මේ පසළොස්වක පොහෝ දින අප මේ නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයට එකතු වුණේ කිසියම් දුරකට අපේ ජීවිතයට සදහම් එළියක් එකතු කරගන්න, ජීවිතය දිහා කිසියම් ගැඹුරකින් විමසීමක් කරන්න. අප හැම දෙනාම ජීවිතයේ පිළිබඳ, ජීවත් වීම පිළිබඳ දීර්ඝකාලීන අත්දැකීම් ඇති අය. ජීවිතයට හාපුරා කියා අද අත ගැසූ කිසි කෙනෙකු මෙතන නැහැ. එනම් ජීවිතේ කිසියම් දුරක් ගමන් කළ පිරිසක්, ඒ දුර 70 කිලෝමීටර් වලින් නෙවෙයි මනින්නේ කාලයෙන්. ජීවිතය ගමන මනින පොදු මිනුම කාලය අවුරුදු වලින්, වර්ෂ වලින්. කිසියම් කාලයක්, අවුරුදු ගණනාවක් මේ ජීවන මගෙහි ගමන් කළ පිරිසක් අප අද මෙතන වාඩි වී සිටින්නේ. මේ මගෙහි අතීතයක් තිබෙනවා. මෙතෙක් ආදුර එය අතීතයට අයිති මතකයක් තිබෙනවා. ඒ මතක සියල්ල අයිති වෙන්නේ මේ ආගමනට, වෙන කිසි දෙයකට නෙවෙයි. අප ලද අත්දැකීම්, කෙනෙකු ජීවිතය වර්ණනා කරනවා නම් ලස්සනයි, හොඳයි, සුභයි, අලංකාරයි, වාසනාවන්තයි කියා කෙනෙකු ජීවිතය වර්ණනා කරනවා නම් එසේ වර්ණනා කරන්නට එක හේතුවක් තමා ලස්සන මතක, සුන්දර ස්මරණයන් ඒ ආගමනේ ඉතිරි වී තිබීම. ඒතර අතීතය ලස්සනයි. එසේ නැතිනම් වර්තමානය ලස්සන වෙන්න පුළුවන්. අතීතය කටුක වුණත් ඒ කටුක අතීතයෙන් ආගමනේ ප්‍රතිඵලයක් විදිහට අද වර්තමානය නිරවුල්, සුවපහසුයි, ප්‍රශ්න නැහැ. කිසියම් බලාපොරොත්තුවකින් ආවද ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණා. එතකොට ජීවිතේ හොඳයි කියන්ට දෙවෙනි හේතුව තමා වර්තමානයේ හොඳ වීම. වර්තමානයේ ගැටලුවක් නැතිවීම, වර්තමානයේ අපේක්ෂා භංගත්වයට පත් නොවීම. අතීතයේ අපේක්ෂා ඉෂ්ට වුණා නම් අතීතය හොඳයි. වර්තමානයේ අපේක්ෂා ඉෂ්ට වෙලා නම් වර්තමානය හොඳයි. සමහර විට අතීතයේදී අපේක්ෂා ඉෂ්ට වීමට වඩා භංග වෙලා තියෙන්නේ වර්තමාන වශයෙන් සිටු තැනට නෙමෙයි එන්ට පිළිවන් වෙලා තිබෙන්නේ. ඒ නිසා ඒ එබඳු ගමනක යෙදුණු කෙනෙකුට කියන්න බෑ ජීවිතයේ ලස්සනයි කියලා. එතට කෙනෙකු කියනවා නම් ජීවිතයේ දුකක්, කරදරයක්, අවාසනාවක්, කර්මයක ප්‍රතිඵලයක් කියා එසේ කියන්නට හේතුව එක්කෝ අතීතය නැතිනම් වර්තමානය. සිතූදී අතීතය කරගන්ටත් බැරි වුණා. සිතූ තැනට වර්තමානයේ පාතබන්ටත් බැරි වුණා. එසේ වූයේ නමුත් තිබෙන්නට පිළිවන් බොහෝම ලස්සන සුන්දර බලාපොරොත්තු අනාගතයේ පිළිබඳව. ඉදිරිය ලස්සනයි. ලස්සන සැලසුම්, ප්‍රාර්ථනාවන්, අදිෂ්ඨානයන්, බලාපොරොත්තු සහ අපේක්ෂාවන්. ලස්සන අනාගතයක්. තාම පැමිණ නැහැ. නමුත් පැමිණේවි යයි තිබෙන විශ්වාසය. කල්‍යාණ මිත්‍රවරුනි, අතීතය හොඳ වුණත් නරක වුණත්, වර්තමානය සුභ වුණත් අසුභ වුණත්, කෙනෙකු සාමාන්‍යයෙන් කෙනෙකු ජීවත් වෙන්නේ මේ අනාගත බලාපොරොත්තු වල. බලාපොරොත්තු තමා පුද්ගලයාව ජීවත් කරවන්නේ. ජීවිතය නැමැති ගමන නැත්නම් ජීවිතේ යාත්‍රා කරන්නට අවශ්‍ය ඉන්ධනය නම් බලාපොරොත්තුයි. බලාපොරොත්තු නැමැති ඉන්ධනයෙන් තමා ජීවිතේ යාත්‍රා කරන්නේ. මෙතනට ආවෙත් අද බලාපොරොත්තුවකින්, මෙතනින් යන්නෙත් බලාපොරොත්තුවකින්. මුළුමහත් සමස්ත ජීවිතයම බලාපොරොත්තු පොදියක එකතුවක්. ඒ බලාපොරොත්තු මතයි අත්දකින සතුට සහ අසතුට රැඳී පවතින්නේ. ජීවිතය හොඳයි කියන්නේ සතුට තියෙනවනම්, ජීවිතේ දිහා අසුභ විදියට බලන්නේ ජීවිතය කෙනෙකු සතුටටපත් නොකරන විට. මූලික වශයෙන් අපිට දැනෙන අත්දැකීම් දෙකයි තියෙන්නේ, සතුට සහ අසතුට. නොදැනෙන සියුම් අත්දැකීම් තියෙන්නේ පිළිවන්. නමුත් ප්‍රබලව දැනෙන අත්දැකීම් දෙකයි තිබෙන්නේ, සතුට සහ අසතුට. සුඛ වේදනා සහ දුක්ඛ වේදනා. ඒ දෙක අතර ඒ දෙකෙම නැති අත්දැකීමක් තිබෙනවා. හැබැයි අත්දැකීම දැනෙන අත්දැකීමක් නෙමෙයි. ප්‍රබලව දැනෙන්නේ අපි ගණන් ගන්නෙත් නැහැ. ඒ අත්දැකීමක් විදිහට කෙනෙකු තීරණයකට එන්නෙත් නැහැ. මේක අත්දැකීමක්. ඒ නිසා ඒ මැදේ අපි හැම විටම බලන්නේ මගහරයන්. මොකද එය ඒකාකාරී අත්දැකීම. දැන් දුක ඒකාකාරී නැහැ. දුක ඇතුලේ තිබෙනවා ලොකු පෙරලියක්, කලබලයක්. පුද්ගලයාව කලබලයට පත් කරනවා දුක. දුක් වේදනා දෙක එක විදිහට ඉන්න දෙන්නේ නැහැනේ. දුක තියෙනකොට ඒ පැත්ත හරවනවා, මේ පැත්ත හරවනවා. දුක හැම විටම ඔබව ආතතියට පත් කරනවා, කලබලයට පත් කරනවා, නොසන්සුන් කරනවා, යමක් කරන්නයි කියා බල කරනවා. දුක හැම විටම උද්ඝෝෂණයක ඉන්නේ. හැම උද්ඝෝෂණයක් පිටිපසම තිබෙන්නේ දුක. සන්තානගත උද්ඝෝෂණ, පෞද්ගලික උද්ඝෝෂණ, පොදු උද්ඝෝෂණ, මේ ඕනෑම උද්ඝෝෂණයක් පිටිපස තිබෙන්නේ අසහනයක්. එතන දුක් වේදනාව පුද්ගලයෙක්ව කැළඹිල්ලට පත් කරනවා. දුක් වේදනාව එබඳු මහා පෙරලියක් කරන්නේ හැබැයි දුකක් විඳින්නේ සැපක් විඳින්නේ කියන්න බැරි. දුකකුත් නැති සැපකුත් නැති ඒ වේදනාව පුද්ගලයෙක්ව උදාසීන කරන ඒකාකාරී. ඒක කැමති නෑ. ඒ නිසා හැම විටම බලන්නේ ඒකාකාරී බව අතර මගහැර යන්න. කොහොම හරි කල්යාණ මිත්‍රවරුනි, අප කතා කරමින් හිටියේ මේ විඳින සතුටයි විඳින අසතුටයි. මේ දෙකම රඳා පවතින්නේ බලාපොරොත්තු මතයි. ඉටුවීම සතුටක්, කඩවීම අසතුටක්. ඒ බොහොම සරල සමීකරණයක්. බොහොම සරල. හරියට 1 + 1 = 2 වගේ සරල සමීකරණයක්. අප හිතාගෙන සිටින දෙයක් සඵල කරගන්නට පුළුවන් වුණොත් සතුටුයි. ඒ අත්දැකීම, ඒ ප්‍රතිඵලය සතුටුදායකයි. සිතාගෙන සිටිය අර ඇඳ විදිහටම සිදුුනේ නැත්නම් ඊට වෙනස් ආකාරයක් නම් උනේ. අපි අකමැති විදිහට නම් යමක් ක්‍රියාත්මක උනේ ප්‍රතිඵලය අසතුටු. ඒතර හැම සතුටක් පිටුපස්සම ඉටුණු බලාපොරොත්තුවකුත්, හැම අසතුටක් පිටුපස්සම කඩවුණු බලාපොරොත්තුවකුත් තිබෙනවා. දැන් අතීතේ ලස්සනයි කියන්නේ ඉටුණු බලාපොරොත්තු වැඩිනම්, වර්තමානයේ ලස්සනයි කියන්නේ වර්තමාන වශයෙන් ඉටු වෙලා නම් තියෙන්නේ තමන් සිතූ පැතූ දේ. එහෙනම් ඉතින් අතීතයත් ලස්සනයි, වර්තමානයත් ලස්සනයි, අනාගතයේ ලස්සනයි කියලා අපි අනාවැකි කියන්නේ ලස්සන බලාපොරොත්තු තියෙනවා. ඒ පිළිබඳ ලස්සන සැලසුම් තිබෙනවා. ඉටු කරගන්න පුළුවන් කියන විශ්වාසය තිබෙනවා. ඉටු වේවි කියන ඒ අදහසත් හිතේ තියෙනවා. කල්‍යාණ මිත්‍රවරුනි, මේ විදිහට අපිට සරලව ලස්සන ජීවිතයක් ගැන කතා කරන්න පිළිවන්. හැබැයි ජීවිතේ මෙහෙම සරල නැහැ. එහෙම ඉතුවේ නැහැ. සියලු බලාපොරොත්තු ඉටු වුණු අතීතය, සියලු බලාපොරොත්තු සඵල වුණු වර්තමානය, සියලු බලාපොරොත්තු ඉටු වේවි යයි කියන ඒ 100ට 100ක විශ්වාසය තිබිය හැකි අනාගතය, මේ ජීවන මගෙහි නැත්තම් ජීවත් වීම කියන ගමනේදී අපට මුණ ගැහිලා නැහැ, මුණ ගැහෙන්නේත් නැහැ. සැසඳුවොත් ඉටුණු බලාපොරොත්තුද වැඩි, කඩවුණු බලාපොරොත්තුද වැඩි කියා සංඛ්‍යාත්මක වශයෙන් බැලුවොත්, ඒ කියන්නේ ප්‍රමාණයේ පැත්තෙන් බැලුවොත් වැඩි ඉඩක් තියෙන්නේ කඩවුණු බලාපොරොත්තු වලට. ඒ සංඛ්‍යාත්මක පැත්තෙන් ප්‍රමාණයේ පැත්තෙන් ඉටුණු බලාපොරොත්තු තිබෙනවා, හැබැයි ඊට වැඩි ඉටු නොවුණු බලාපොරොත්තු. සංඛ්‍යාත්මක පැත්ත කොහොම වුණත් බලාපොරොත්තුවක් ඉටු වුණාම ලැබෙන සතුටයි කඩ වුණාම ලැබෙන දුකයි මේ දෙක කිරලා බැලුවොත් සතුට කවදාවත් දුකට වැඩිය ප්‍රබල නැහැ. සතුට කවදාවත් රැඳෙන්නේ නැහැ පුද්ගලයෙකු සමග දුක වගේ, අසතුට වගේ. අසතුට තමයි වැඩි කාලයක් අපි ළඟ නවතින්නේ. සතුට වාෂ්ප වෙලා යනවා බොහොම ඉක්මනට. දිය වෙලා යනවා හරියට අයිස්ක්‍රීම් එකක් වගේ. බොහොම ඉක්මනට. නමුත් අසතුටක් දුකක් ඊට වඩා වැඩි කාලයක් එක්කෝ රැඳෙනවා නැතිනම් අප රඳවා ගන්නවා. ඒ නිසා මේ කාරණය මේ ඔප්පු කරන්නට ගැඹුරු දාර්ශනික ප්‍රවාද මත අවශ්‍ය නැහැ. අතීතයේ බැලුවහම ඒ තාම ඈත අතීතයේ අප සතුටු සිද්ධිය මතක් කරලා බලන්න, එහෙම අද එනවද සතුටක්? එදා ලෝකෙම දිනුවායි කියා සතුටුණු ඒ සිදුවීමක් පිළිබඳ මතකය යලි අවදි කර බලන්නට පිළිවන්, ඒ සතුට එදා විඳි සතුටෙන් ඒ 100%ක් නෙමෙයි 50%ක් 25, 10 වත් අද නැවත විඳින්නට පිළිවන්ද කියා. ඒ වගේම ආවර්ජනා කර බැලිය හැකි අතීතය, අතීතේ පුළුවන් තරම් ඈතට ගොස් මතක් කරගන්නට විඳි අසතුට. දුකින් හිතිය අවස්ථාවක් දුම්නස්ති. ලෝකයේම එපා වී පැරදි තනි වී සිටි අවස්ථාවක්. ඒ මතක් කරනකොට දැනුත් දුක් වෙනවද? දැනුත් සුසුම් හෙලනවද? දැන් මේ පුංචි පරීක්ෂණයයි තියෙන්නේ කරන්න. පොතපත අවශ්‍ය නැහැ, දර්ශන අවශ්‍ය නැහැ, විද්‍යාගාර අවශ්‍ය නැහැ, සංඛ්‍යාලේඛන අවශ්‍ය නැහැ, පරීක්ෂකවරු අවශ්‍ය නැහැ. තමන්ටම පිළිවන්, තමන්ගේම අතීතේ සාක්ෂිකාරීක් විදිහට අරගෙන බලන්න. එහෙන් බලනකොට ලැබෙන පොදු අත්දැකීම නම් ඒ අතීතයේ විඳ සතුට, ඒ සතුටුදායක අත්දැකීම් යලි මතක් කරනකොට යලි විඳින සතුටයි අතීතේ විඳි දුක් නැවත සිහිපත් කරනකොට විඳින දුකයි අතර ලොකු වෙනසක් තිබෙනවා. සමහරට සතුට නැහැ ඉතිරි වෙලා සතුට එක දශමයක්වත් ඉතිරි වෙලා නැහැ කාලයේ විසින් සෝදා හැර තිබෙන්නේ. නමුත් දුක සමහර විට ඒ විදිහටම තැන්පත් වෙලා තිබෙනවා. නැතිනම් තැන්පත් කරගෙන තිබෙනවා අප විසින් අප විහිින්. ඉතින් එපමණටම කෙනෙකු මේ අසතුටට ඇබ්බැහි වෙලා තියෙනවා. අප කොතෙක් කීවත් සැපේට තමා කෙනෙකු කැමති කියා සැපේමයි සොයන්නේ කියා දුක ප්‍රතික්ෂේප කරනවා කියා එය සිද්ධාන්තයක් විදිහට ඇත්ත. ප්‍රායෝගික උත්සාහ කරන්නෙත් ඒ සඳහා. නමුත් මානසිකව කෙරෙන්නේ වෙන දෙයක්. ඕන දේ නෙමෙයි. සැප තියාගන්න අපි දන්නෙත් නැහැ. දුක අත්හරින්න දන්නෙත් නැහැ. එනිසා සෑම විටම අප සැප අත්හැර දුක බදා ගන්න. අප බදා ගන්නට හදන්නේ සැප, නමුත් බදාගෙන තියෙන්නේ දුක. කල්‍යාණ මිත්‍රවරුනි, දැන් මේ මෙබඳු ජීවන ගමනක තමා අප එදත් අදත් ගමන් කළේ. වෙන ගමනක නෙමෙයි. සැපත් විඳිනවා, දුකත් විඳිනවා. වැඩියෙන් විඳින්නේ දුක සැපට වඩා. ඒ කියන්නේ වැඩියෙන් සිද්ධ වෙන්නේ බලාපොරොත්තු කඩවීම, ඉටුවීමට වඩා. දැන් ඒට හේතු තියෙනවා. හේතු අවශ්‍ය නම් අප පසුව හොයාගමු. ඇයි එහෙම වෙන්නේ කියලා. වැඩියෙන් වෙන්නේ බලාපොරොත්තු කඩවීම, ඉටුවීමට වඩා. ඒ නිසා වැඩි ඉඩක් තියෙන්නේ සතුටු වීමට වඩා අසතුටු වීමට. එපමණක් නෙමෙයි, බලාපොරොත්තුවක් ඉටු වුණාම දැනෙන සතුටට වඩා කඩ වුණාම විඳින දුක වැඩි ප්‍රබලයි. එතරේ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ ඉතිරි වෙන්නේ දුකයි, සතුට නෙමෙයි. තැන්පත් වෙන්නේ ගැඹුරට කිඳා බැහැලා කාවැදිලා රැඳෙන්නේ සැපේ නෙමෙයි දුකයි. එතන මේ තුන් කාරණා තුනෙන්ම, මේ 1 2 3 කාරණා තුනෙන්ම පැහැදිලි වෙන්නේ අප වැඩිපුර විඳින්නේ දුක බවයි. ඒ එසේ විය යුතු නැහැ. ඒ නීතියක් නෙමෙයි. අනිවාර්යයෙන්ම වැඩියෙන් දුක් විඳිය යුතුයි කියා නීතියක් නැහැ. උපන්නොත් දුක් විඳින්නට ඕන කියා නියමයකුත් නැහැ කවුරුවත් පනවපු. නමුත් මේ තමා සිදුවන දේ. දැන් මේට නැද්ද විසඳුමක්? මේද ජීවිතේ කියන්නේ? මෙහෙමමද ජීවත් විය යුත්තේ? වෙන විකල්පයක් නැද්ද? දුක් විඳිය යුතුමද? මතක් කර කර දුක් විඳිය යුතුද? සරලම සරලම න්‍යාය තමා මේ අසතුටින් ගොඩේන්ට තියෙන බොහෝම සරල, ඒ වගේම අතිපැරණි. ඉපැරණීම විසඳුම තමා බලාපොරොත්තු ඉටු කර ගැනීම. කඩවීම නම් දුකට හේතුව ඉටු කර ගන්නට. එය තාර්කිකව ඇත්ත, තර්කයක් විදිහට ඇත්ත. කඩවෙන්න දෙන්න එපා. ඉටු කර ගන්න. කල්‍යාණ මිත්‍රවරුනි, මුළු මහත් සමස්ත ලෝකයම හැම සතයක්ම වියදම් කරන්නේ ඒ සඳහා. පෞද්ගලිකව ගත්තත්, පොදුවේ ගත්තත්, දැන් පුද්ගලික විදිහට ගත්තත්, පවුලක් විදිහට ගත්තත්, රටක් විදිහට ගත්තත්, ලෝකයේ විදිහට ගත්තත් වියදම් කරනවා නම් කිසියම් මුදලක් ඒ වියදම් කරන්නේ ඒ සඳහා. ඒතර මුළු මහත් ආර්ථික විද්‍යාවම උගන්වන්නේ ඒ ක්‍රමයයි. මුළු මහත් දේශපාලන විද්‍යාවම, නූතන විද්‍යාව, මේ හැම විද්‍යාවක්ම, හැම ශාස්ත්‍රයක්ම, ශිල්පයක්ම යොදාගන්නේ බලාපොරොත්තු ඉටු කර ගැනීම කියන ඉලක්කයට. වෙන කිසිම අරමුණකට නෙවෙයි. ඒතර ලෝකේ යම්තාක් විෂයන් තිබෙනවාද, යම්තාක් ශාස්ත්‍රයන් තිබෙනවාද, යම්තාක් ශිල්පයන් තිබෙනවාද, යම්තාක් විද්‍යාවන් තිබෙනවාද, ඒ සියල්ලම එකක් නැර කතා කරන්නේ බලාපොරොත්තු ඉටු කර ගැනීම කියන තැන. දෙරේ විශ්වයන් කතරම් පැරණිද, කතරම් අලුත්ද, එහි වෙනසක් නැහැ. අලුත් තුන පරණුන. හැබැයි ඒ කිසියම් විශ්වයක්, ඒ කිසියම් ශාස්ත්‍රයක්, විද්‍යාවක්, කලාවක් හෝ ශිල්පයක් සමත් වී නැහැ පුද්ගලයෙකුගේ සියලුම අපේක්ෂාවන් මුදුන්පත් කර දෙන්නට. එබඳු සමර්ථයක් ඇති කිසිම විෂයක්, විද්‍යාවක් තවම මනුෂ්‍ය ලෝකේ පහළ වෙලා නැහැ. කිසිම මනුෂ්‍යයෙකු හොයාගෙන නැහැ. දේශපාලන ක්‍රමයක්, ආර්ථික ක්‍රමයක්, මනෝවිද්‍යාවක් වෙන ශිල්පයක්, ගුප්ත විද්‍යාවක් නැහැ. උත්සාහ කරනවා, අලුත් අලුත් බලාපොරොත්තු දෙනවා. මානව වර්ගයාට අලුත් අලුත් බලාපොරොත්තු, අලුත් අලුත් ඉලක්ක, අලුත් දිනුම් කන. ඉලක්ක වැඩි, දිනුම් කන් වැඩි, බලාපොරොත්තු වැඩි, කඩවීමුත් වැඩි, පරාජයනුත් වැඩි. ඉලක්ක වැඩි වෙන්න වැඩි වෙන්න, දිනුම් කණු වැඩි වෙන්න වැඩි වෙන්න, ජයග්‍රහණ නෙමෙයි වැඩි වෙන්නේ, පරාජය. ඉතින් මේ අපි කියනවා මේ සියලුම විද්‍යාවන්ට, කලාවන්ට, ශිල්ප ශාස්ත්‍රවලට, විෂයන්ට ලෞකික විෂයන් කියලා. මේවා ලෞකික කියන ඒ නාමයෙන් තම හඳුන්වන්නේ. එතන මුළු මහත් ලෞකික විෂය ක්ෂේත්‍රයම, ඒ ලෞකික විද්‍යාවන් සියල්ලම මිනිස්යාව තෘප්තිමත් කිරීම කියන තැනට එනකොට අසමර්ථ වෙලා තිබෙනවා. මේ අද විතරක් නෙමෙයි, මේ අද සිද්ධ වුණු පෙරලියක් නෙමෙයි, කවදා අඩු වැඩි වශයෙන් ඔය හැම විෂයක්ම තිබුණා, විනෝදාංශ තිබුණා, දේශපාලනයේ තිබුණා, ආර්ථිකයේ තිබුණා. හැබැයි එදා කවදත් මේ කිසිම ලෞකික විෂයකට හැකි වුණේ නැහැ. පුද්ගලයාගේ කුදුමහත් සියලුම අපේක්ෂාවන් ඉටු කර දෙන්නට. කිසිම විෂයකට කිසිම ශාස්ත්‍රයකට එහෙම පුළුවන් වුණා නම් එබඳු හැකියාවක් තිබුණා නම් ආගම් බිහි වෙන්නේ නෑ ලෝකෙට. එහෙමනම් ආගමක් අවශ්‍ය නෑ. ඒත් මේ හිදැස මේ රික්ත පුරවන්නටයි ආගම් පහළ වුණේ. මොන ආගම හරි. ඒත් මේ මිනිස්යාගේ ආශාවන් තිබෙනවා, අපේක්ෂා තිබෙනවා, ඕනෑපාකම් තිබෙනවා. හැබැයි ප්‍රායෝගික පැත්තෙන් ලොකු පරතරයක් තියෙනවා. තමන්ට ලැබෙන දෙයි අවශ්‍ය දෙයි අතර. ඕන දෙයි තියෙන දෙයි අතර ලොකු පරතරයක් තියෙනවා. ඒතර මේ පරතරය පුලවන්නට බෑ මුදලින්. මේ පරතරය පිරෙන්නේ නෑ බලයෙන්. වෙන දැනුමකින්, හැකියාවකින්. ඒතර විශේෂකින්, මුදලකින්, හැකියාවකින් හෝ වෙන බලයකින් පුරවන්නට බැරි මේ රික්තය, මේ අඩුව පිරවීමයි ආගම්වල කාර්යය වුණේ. ඒතර ආගමක් වුණුනේ ඒ සඳහා. ඒතරන ලෞකික සහ ආගමික කියන ඔන්න දෙකක්. ලෞකික තිබුණා ජීවිතය. ඒතර ඒ ජීවිතේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. විසඳන්න පුළුවන් නමුත් අලුත් ප්‍රශ්න එනවා, ඉවරයක් නැහැ. දුක ඉතිරි වෙනවා. ඒතර දෙවෙනි ජීවිතය ආගමික ජීවිතය. ඒතර ලෞකික ජීවිතය ආගමික ජීවිතය. දැන් මේ ආගමික ජීවිතයේ දිහා බලනකොට කුමක්ද ආගම් වලින් මේ ප්‍රශ්නෙට විසඳීලා තියෙන විසඳුම්? මනුෂ්‍යයාට ඕනේ තමන් කැමති දේවල් ම සිද්ධ වෙන, කැමති අපේක්ෂා කරන දේම ලැබෙන, අකමැති දේවල් සිදු නොවන, සියලු බලාපොරොත්තු ඉටුවන. දැන් එහෙම හීනයක් තමයි මනුෂ්‍යයා හැම විටම දකින්නේ. මේ දකින පොදු මිනිස් සිහිනය තයි හැම ආගමක්ම ආමන්ත්‍රණය කළේ. ඒතර මේ හීනය හැබෑ කරගන්න පුළුවන්. සමහර විට මේ ජීවිතේ නෙවෙයි. මේ ජීවිතේ පැත්තෙන් ඒක හැබෑ කරගන්න බෑ. බැරි තැනක ඉන්න කෙනෙකුටයි මේ ආගම් කතා කළේ. ඒ සඳහා මෙන්න පිළිවෙත් තිබෙනවා. එතකොට යාග, හෝම, බලි පූජා, වෙනත් මන්ත්‍ර, ගුප්ත ශාස්ත්‍ර විදි, උපවාස, පරිත්‍යාග, වෙනත් දුෂ්කර අභ්‍යාස. ඒව විවිධයි. ආගමෙන් ආගමට විවිධයි. ඒ බඳු ආගමික පිළිවෙතක කෙනෙකු නිරත වුණොත් ඒ ආගම විසින් ප්‍රතිඥාවක් දීලා තිබෙනවා, පොරොන්දුවක් දීලා තිබෙනවා. ඔබේ සියලුම බලාපොරොත්තු ඒ භක්තිවන්තයාගේ බැතිමතාගේ සියලුම බලාපොරොත්තු ඉටුවන තැනකට රැගෙන යනවා කියන. ඒක බොහොම ලස්සන හීනයක්. තම ලස්සන සිහිනයක්. ඒ සිහිනය සැබෑ කර දෙන බවට හැම ආගමක්ම පොරොන්දු වෙලා තියෙනවා. හෙට නෙමෙයි. ඒ හිනේ හෙට සැබෑ කරලා දෙනවා කියලා නෙමෙයි. අනිද්දත් නෙමෙයි. ලබන සතියේ, ලබන මාසේ, ලබන අවුරුද්දෙත් නෙමෙයි. ටිකක් ඊට එහා. දැන් එහෙම හිනයක් කෙනෙකුට හදා ගන්න පුළුවන් ආගමික සිහිනයක්. ධර්තිබ ලෞකික සිහිනය අතහැරලා ආගමික සිහිනයක් හදා ගන්න පුළුවන්. හදාගෙන ඒ ආගමික සිහිනය ඉෂ්ට කරගන්නට ඒ ආගම විසින් නිර්දේශ කළ වත් පිළිවෙත් වල යෙදෙන්න පුළුවන්. ඒකට එහෙම මිනිස්සයා යෙදෙනවා. යෙදිලා තියෙනවා අදත් යෙදෙනවා. අද සතුට වීම නෙමෙයි ඉලක්කය. අද මේ ප්‍රශ්නේ අද ලෙඩේ සනීප කර ගැනීම නෙමෙයි විසඳුම. අනාගතේ තිබඳු තැනකට. එතකොට මේ තැනට විවිධ නම් කිව්වා. දිව්‍ය ලෝකේ කිව්වා, බ්‍රහ්ම ලෝකේ කිව්වා, පාරාදීසයේ කිව්වා, ස්වර්ගයේ කිව්වා, මොක්ෂයේ කිව්වා. මේ බොහෝ නම් වලින් හැදින්නු ඒ ආගමික නිස්සාරව දිහා බලනකොට, ඒ ඉලක්කයේ දිහා බලනකොට පේන්නේ, ඒවා විස්තර කරලා තියෙන විදිහ බලනකොට පේන්නේ මේ මිනිස්සයා මිනිස් ලෝකයේ තුල බලාපොරොත්තු වෙන දේවල් ඒ වූ ආකාරයෙන්ම 100ට 100ක්ම ලැබෙන තැනක් විදිහට. ඒතර ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් තියෙන්න බෑ එදාට. හැබැයි අද තියෙනවා. එදාට නැහැ. එතට කිසියම් දුරකට වර්තමානයේ උගස් කර තමා වර්තමානයේ උගස් කරන්නට ඕනේ මේ ආගමික සිහිනය හදාගන්න. ඒතර ආගම් විසින් කලේ මේ වර්තමානයේ උගස් කරනවා පුද්ගලික වර්තමානයේ ගන්නවා ඒ ආගම විසින්. ඒක තමයි ආගමික ජීවිතය කියන්නේ. මේක හැම ආගමක්ම කළා අදත් කරනවා. හැම ආගමක්ම මේ පොරොන්දුව දුන්නා ඒ ආගම අදහනයට. ඔබේ සියලුම අපේක්ෂා ඉෂ්ට කරනවා. ලෙඩ හැදෙන්නේ නැති, දුප්පත්කම නැති, බඩගින්නක් නැති, පිපාසයක් නැති, කවුරුවත් බනින්නේ නැති. ඒ බොහොම ලස්සන. දැන් බලන්න එහෙම වාක්‍ය ඇහෙනකොට කාගේ හිතේද ඇති වෙන්නේ නැත්තේ ආකර්ෂණය. මොකද ඒ තමයි අවශ්‍ය දේ. ඒ තමයි හැම මිනිස්සෙක්ම සොයමින් සිටිය දේ. ඒ සඳහායි හැම මිනිස්සෙක්ම ඉපයෝ හැම සතයක්ම වියදම් කළේ. එයයි ලබා ගන්නට බැරි උනේ තාම පිටුපසින් සිටින්නේ ඉලක්කයට. සියලුම ලෞකික විෂයන් සහ විද්‍යාවන් සහ කලාවන් සහ ශිල්පයන් අසමර්ථ වුණු තැනත් එතන. එතන තත්තරිනවා ලෞකික දේ පිළිබඳ තිබෙන විශ්වාසය. හැබැයි අත්හැරලා ලොකු විශ්වාසයක් ඇති කරගන්නවා අර ආගමික නිස්සතාවන් පිළිබඳව, ඒ ඉලක්ක පිළිබඳව. ඒ සඳහා ලොකු කැපවීමක් කරනවා, ලොකු කැපකිරීමක්. බඩගිනින්ට පුළුවන් උපවාසය. සිය දිනසා ගන්නට පුළුවන්. එහෙම කීවොත් ඔය ඉලක්කයට යන්න පුළුවන් සිය දිනසා ගත්තොත් කියලා ඒ තැනට කෙනෙක් ගෙනාවොත් මිනිස්සෙක් සිය දිනසා ගන්නට පුළුවන්. ඒ සිය දිනසා ගන්නේ Taman එක තරහින් නෙමෙයි. ඒ සිය දිනසා ගැනීම දුකක් බව දන්නවා, වේදනාවක් බව දන්නවා. හැබැයි එහෙම සිය දිනසා ගත්තොත් ලැබෙන දේ ඒ ප්‍රතිලාභ අර තමන් හිතූ පැතූ සියල්ල. තව කෙනෙක්ව මරන්න පුළුවන්. සතුන් බිලි දෙන්න පුළුවන්. යාඥා කරන්න පුළුවන්. තමන් සතු දේ පරිත්‍යාග කරන්න පිළිවන්. නිහඬව ඉන්න පුළුවන්. මේ නිහඬව හිටියොත් සියල්ල ලැබෙනවා කියන විශ්වාසය ඇති කළොත් මිනිස්සෙක් නිහඬව ඉඳි. ඒත් ඒ සියල්ල ඉතිහාසයේ සටහන් වෙලා තියෙන වර්තමානයේ දකින්න තියෙනවා. දැන් මෙහෙම එතකොට ලෞකික ගමනක් ආගමික ගමනක්. දැන් ගමන් දෙකක් විදිහට වෙන් කරලා තියෙනවා. හැබැයි ඇත්තටම බැලුවොත් කල්යාණ මිත්‍රවරුනි මේක එකම ගමනක්. දෙකක් නෙමෙයි එකයි. නම් දෙකක් තියෙනවා. එච්චරයි වෙනස. දැන් මේ බඳු පටලැවුණු ලෝකයකට තමා බුදුදහම ආමන්ත්‍රණය කළේ. බුදුරජාණන් වහන්සේ කතා කළේ, දේශනා කළේ මෙබඳු ලෞකික සහ ආගමික කියන මේ දෙපැත්තෙන්ම පටලැවුණු මිනිස් ප්‍රජාවකට. මිනිස් ප්‍රජාවකට විතරක් නෙමෙයි විශ්ව ප්‍රජාවකට. මේ හැම පැත්තෙන්ම පටලැවුණු ලෞකික මොකද්ද ආගමික මොකද්ද මේ දෙක වෙන් කරගන්න බැරුව මේ දෙකේම පටලැවිලා. ඒතර බුදුරජාණන් වහන්සේ නැතිනම් දහම දුන්නු පොරොන්දුව මොකද්ද? ඒතර දහම මගක් කීවා. මාර්ගයක් කිව්වා අපි ඒට කියනවා ධර්ම මාර්ගය. දහම් මග ආර්ය මාර්ගය නැතිනම් භාවනා මේ මොන වචනෙන් කියවත් පොදු අදහසක් සමාන අර්ථයක් එන්නේ. එතට මේ එකක්වත් මිනිස්යාට හෝ වෙන කෙනෙකුට කිසිම පොරොන්දුවක් දීලා නැහැ. ඔබේ සියලුම බලාපොරොත්තු ඉටු කර දෙනවා කියා. ඔබ මේ විදිහේ මාර්ගයක ගමන් කළොත් සිල් පිරුවොත් දන් දුන්නොත් හිත එකලස් කරගත්තොත් ඇත්ත තේරුම් ගත්තොත් ඔබේ සියලුම බලාපොරොත්තු ආශාවන් ඒ වූ පරිද්දෙන්ම ඉටු කර දෙනවා කියන ඒ සිහිනය දහම කිසි කෙනෙකුගේ సంతානේ පැල කරේ නැහැම සීනයක් දකින්ට ධර්ම මාර්ගයේ යන කෙනෙකුට උදව්වක් කළේ නැහැ. දැන් කල්යාණ මිත්‍රවරුනි එතකොට මාර්ග තුනක් තියෙනවා. ලෞකික මාර්ගය, ආගමික මාර්ගය සහ ආර්ය මාර්ගය. ලෞකික මාර්ගය පැහැදිලි අපිට ඕන කියන හැම එකක්ම අදම මේ ජීවිතේම ලබා ගැනීම. ආගමික මාර්ගය මේ ජීවිතේ නම් ලබා ගන්න බෑ අපිට ඕන කිසි දෙයක්. හැබැයි මේ ජීවිතයෙන් පස්සේ හරි ඒ බලාපොරොත්තු වෙන පාරාදීසිය අත්දැකීම. ඒක ආගමික ජීවිතය. ඒතකොට එතනදිත් මෙතෙන්ට ඕනේ ටිකම තමයි එතනත් හොයන්නේ. ලැබෙනව නම් ලැබෙන්න ඕනේ මේ අද ලැබෙන්න ඕනේ දෙයම තමයි හිට. වෙන අලුත් දෙයක් නෙමෙයි. වෙනසක් නැහැ. කාලය පිළිබඳ ගැටලුවක් සහ උපාය මාර්ග පිළිබඳ ගැටලුවක් විතරයි තියෙන්නේ. ඉලක්කය එකමයි. ආස්තාවන් ඉෂ්ට කර ගැනීම බලාපොරොත්තු ඉටු කර ගැනීම එපමණයි වෙන කිසි දෙයක් නෑ. දැන් දෙහිම පටලැවිල්ල මේක මහා පටලැවිල්ල. මේ ලෞකික පටලැවිල්ල හොඳයි ආගමික පටලැවිල්ලට වඩා. මොකද එතන පේනවා කරන දේ සහ ප්‍රතිඵල අදම බලන්න පුළුවන්. හැබැයි ආගමික පටලැවිල්ලේදී ඒක බලා ගන්න බෑ. අද බලා ගන්න බෑ. මේ ජීවිතයේ ඇතුලේ තීරණයකට එන්න බෑ. ඒතර මෙහෙම අවුලක සිටිය සිටින ප්‍රජාවට දහම දෙන විසඳුම එක පැත්තකින් සරලයි එක පැත්තකින් ඔලුවට ගැහුවා වගේ ලොකු අභියෝගයක්. දහම දෙන විසඳුම අත්හැරීම කියන එක. අත්හැරීම බලාපොරොත්තු මුදලින් ඉටු කර ගැනීම ලෞකිකයි. බලාපොරොත්තු ආගමික මාර්ගයකින් ඉටු කර ගැනීම ආගමිකයි. ඒතර ධර්මිනි කියන්නේ බලාපොරොත්තු අත්හැරලා දාන එක. අත්හැරීම අත්තරිත් ආශාව අත්තරිත්. එන්නේ ලොකු පරස්පරය. මොකද පරස්පරය හොයන්නේ සතුට. අවශ්‍ය සතුටනේ. ඒතට ඒ සතුට ඍජුව කෙනෙකුට අත්දකින්න බෑ බලාපොරොත්තුවක් ඉටු කර නොගෙන. බලාපොරොත්තු හරහා පමණයි කෙනෙකුට සතුට අත්දකින්න පුළුවන්. වෙන ක්‍රමයක් දන්නේ නැහැ. වෙන ක්‍රමයක් නැහැ. දහම කියනවා බලාපොරොත්තු අත්හරින්න. අත්හරින්න. එක පැත්තකින් මේක අපිට තේරෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් පිළිගන්න කැමතිත් නැහැ. මක් නිසාද අප ඉන්නේ අර ලෞකික සහ ආගමික රාමු දෙක ඇතුලේ? අද බලාපොරොත්තු ඉටු කරගන්නවා කියන ලෞකික රාමුවයි, හෙට බලාපොරොත්තු ඉටු වේවි කියන ආගමික රාමුවයි මේ දෙක ඇතුලේ හිර වෙලා ඉන්නින් පිට දැක්මක් හෝ චින්තනයක් නැහැ. එතට එහෙම නැති පටු මන වලට මේ දහම දෙන විසඳුම ඇහෙන්නෙත් නැ, පේන්නෙත් නැ, තේරෙන්නෙත් නැ, පිළිපදින්න උත්සාහ කරන්නෙත් නැ. අත්හැරියාම කොහෙද සතුටක්? දෙයේ ගැටලුවට තමා මේ දහම්මකට එන්නේ නැති බොහෝ දෙනෙක් මූණ පාන්නේ සහ හිර වෙන්නේ. කල්‍යාණ මිත්‍රවරුනි, ආශාව මවන බලාපොරොත්තු. ඔය හැම බලාපොරොත්තුවක්ම නිර්මාණය වෙන්නේ ආශාවේ උල්පතින්, වෙන කොහෙන්වත් නෙමෙයි. හැම අපේක්ෂාවක්ම පැන නගින්නේ ආශාවේ කුල්පති. වෙන උල්පත් නැහැ. ඇත්තේ එකම එක උල්පතයි, එනම් ආශාවේ උල්පතයි. අපේක්ෂා නැමැති ගංගාවන් සියල්ලම ගලා බසින්නේ, ගලා යන්නේ ආශාවේ උල්පතින්. ඒ ආශාව නැමැති එකම එක උල්පතිනුයි සියලුම බලාපොරොත්තු නැමැති ගංගාවන් ගලා බහින්නේ කොයි දිශාවට හරි, මොන දිශාවට ගැලුවත් බැස්සා. සිතෙහි උපදින විට ඕනෑකමක්, ආශාවක්, කිසියම් උනන්දුවක් යමක් පිළිබඳව හෝ යමෙකු පිළිබඳව, ඒ සිතිවිල්ල, ඒ ආශාව අපට පොරොන්දුවක් දෙනවා. මේ ඕනෑකම ඉටු කරගත්තොත් මෙන්න මෙබඳු වූ සතුටක් ඔබට දෙනවා කියන ඒ පොරොන්දුව හැම ආශාවක්ම අපිට දෙනවා. ආශාව තරම් පොරොන්දු දෙන වෙන කෙනෙක් නැහැ. හැම සිතිවිල්ලක්ම අපිට ඒ පොරොන්දුව දෙනවා. මෙන්න මේ ඉලක්කයට යන්න, මේ දේ ගන්න, මේ දේ කරන්න, මේ කෙනා හමු වෙන්න. මේ සතුට ලැබෙනවා. දැන් මේ දෙක එකට එන්නේ. ආශාවක් සහ සතුට පිළිබඳ සිහිනයක්. මේ දෙකම එකට එන්නේ. දෙකක් විදිහට නෙමෙයි. ඕනෑකමක් ඇති වෙනවා. ඒ ඕනෑදී සම්පූර්ණ කරගත්තොත් සතුටක් ලැබෙනවා. ඒ විශ්වාසෙත් තියෙනවා අපේම අතීත අත්දැකීම් වලින්. ඉතින් ඒ නිසා සෑම විටම අප මේ බලාපොරොත්තු ඉටු කර ගැනීම හරහා ගියේ ආශාව පසුපසින්. ඒතර ආශාව පසුපසින්, ආශාව ඉදිරියෙන් අපව දක්කගෙන යනවා, අපේ පසුපසින් යනවා බලාපොරොත්තු වලට වැහිලා. ඒතර ආශාව පේන්නේ නැහැ, අපිව දක්කන කෙනා පේන්නේ නැහැ. අපි ආශාවයි අතර බලාපොරොත්තු තමයි තියෙන්නේ. ඒ බලාපොරොත්තු ඇතුලේ ප්‍රාර්ථනා, අපේක්ෂා, සිහින, ඉලක්ක මේ හැම එකක්ම තිබෙනවා. ලස්සන හීනය. ක කල්යාණ මිත්‍රවරුනි, නැතිකම දුකක්. යමක් අවශ්‍යද, ඒ දේ නැද්ද, එය අසහනයක්. දැන් මේ මනෝවිද්‍යාවේ තමයි සාමාන්‍ය ප්‍රජාව ඉන්නේ. යමක් ඔබට අවශ්‍යද, ඒ දේ නැද්ද, එතන දුකක්. තර මේ මනෝවිද්‍යාවේ හිර වෙලයින් පිට යම දැක්මක් නැහැ. ඒ නිසා නැතිකමේ දුක තමයි හැම විටම අප විඳින්නේ සහ විඳින්නේ නැතිකමේ දුක. අවශ්‍ය දේ නැතිකමේ දුක. මොන නම් වලින් ඒ දුක් අපි හැඳින්නුවත්, මොන නම් වලින් ඒ අසතුට වර්ගීකරණය කළත් අවශ්‍ය දේ නැහැ. නැතිකමේ දුක. කල්‍යාණ මිත්‍රවරුනි, මෙතනදී අවශ්‍ය වෙනවා විචාර සීලී විමසීම. විමසීමක් අවශ්‍ය වෙනවා. එතකොට දහම අන්න පළමුවෙන්ම නිර්මාණය කරන්නේ විමසන පුද්ගලයෙක්. අන්ධෙක්ව නෙමෙයි. එතකොට ලෞකික විෂයන් සහ ආගම් කලේ හැම විටම අන්ධයන්ව නිර්මාණය කළා. අන්ධයන්. එතකොට අන්ධ විදියට මුදල් සරණ ගිය අය, අන්ධ විදියට විද්‍යාව සරණ ගිය අය, අන්ධ විදියට කලාව වැළඳගත් අය, සහ අන්ධ විදියට ආගම් දාන අය. එතන අන්ධ භක්තිය. මේ හැම තැනකම තියෙන එකම දේ, එකම අන්ධ භක්තිය. දහම කෙනෙක්ගේ ඇස් අරින, ඇස් ඇරලා බලන්න. එතන මේ ගමන යන්න පුළුවන්නේ ඇස් ඇරියොත් විතරයි. මේ ආර්ය මාර්ගේ යන්න පුළුවන්. හැබැයි අනාර්ය මාර්ගේ යන්න නම් තිබිය යුතු එකම සුදුසුකම ඇස් වහගෙන අන්ධව යමක් විශ්වාස කිරීම. භක්තියක් ඇති කර ගැනීම අපි දන්නේ නැහැ. දැනගන්න ඕනෙත් නෑ. හැබැයි මෙහෙම හිටියොත්, මෙහෙම කළොත්, මෙහෙම වියදම් කළොත් මෙහෙම ලැබේ. ඒ වෙනුවට යෝනිසෝ මනසිකාරය ඇති කෙනෙක් බවට පත් වෙන්න. කියන්නේ විමසන කෙනෙක්, සොයා බලන කෙනෙක්, හේතු හොයන කෙනෙක්, හේතු අහන කෙනෙක්, හේතු සාධක ඕනේ. මේ තමා පළවෙනි පුද්ගලයා. මේ ආර්ය මාර්ගයේ යන්න පුළුවන්නේ හේතු අහන කෙනෙකුට, වෙන කෙනෙකුට නෙමෙයි, විමසන කෙනෙකුට විතරයි. ඒතර විමසීමයි පළවෙනි වාහනේ මේ පාරේ යන්න. මේ ගමන පටන් ගන්න නම් විමසන කෙනෙක් වෙන්න. ඇස්තරලා බලන්න. ඒ විමසීම දෙවිදිහකට කළ යුතුයි. ලෝකයේ දිහා විමසලා බලන්න. ලෝකයෙන් විමසන්න. කුමක්ද විමසන්නට ඕනේ? මහා ප්‍රශ්න රාශියක් නෙමෙයි. ලෝකේ කවද්ද ඇති වුනේ, ඉවර වෙන්නේ කවද්ද, කවුද ඇති කරේ, ඒව නෙමෙයි. මෙතන එකම එක ප්‍රශ්නයයි තියෙන්නේ. තමන්ට අවශ්‍ය දෙයක් තියෙනවා, ඒ දේ නැහැ, ඒ නිසා දුකක් විඳිනවා. එච්චරයි. එයයි එකම ප්‍රශ්නේ. වෙන ප්‍රශ්නයක් නැහැ. ඔය ප්‍රශ්නේ විසඳුනොත් අනිත් සියලුම ප්‍රශ්න විසඳෙනවා. අනිත් සියලුම ප්‍රශ්න නෙමෙයි. ඒතර මේ ගැනයි විමසන්නට ඕනේ. මට අවශ්‍ය යමක් තිබෙනවා. ඒ දේ මට නැහැ. දෙතින් මට නැති යමක් එක තත්වයක් වෙන්න පුළුවන්. තනතුරක් වෙන්න පුළුවන්. භාණ්ඩයක්, දීපලක්, කුමක්කෝ නැතිනම් පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මට නෑ. ඉතින් ඇස්තරල ලෝකේ දිහා බලන්ට ඒ තමන්ට නැති දේ තියන අය දිහා. ඒයි දිහා බලන්ට. කාටත් නැත්තේ නෑ. අපිට නැති වුණාට ඒ දේවල් අනිත් අයට තියෙනවා. ඒ ඓතිහා බලන්න දෙය දේවල් නැති අය දිහා බලල වැඩක් නැහැ. මුලින්ම බලන්න තියෙන අය දිහා. ඔබට අවශ්‍ය දේ ඔබ ළඟ නැහැ නමුත් අනිත් අය ළඟ තියෙනවා. දෙට අහන්න තියෙන ප්‍රශ්නේ සතුටින්ද ඉන්නේ? සතුටින්ද ඉන්නේ? දැන් අපි ඉන්නේ අසතුටින් නැති නිසා. ඒක තියෙන අයගෙන් අහන්න ඔබ සතුටින් ඉන්නේ මේ දේ තියෙන නිසා. ඒ ප්‍රශ්නේ වාචිකව අහන්න බැරි වුණත් අර විමසුම් නුවණින් අන්න හොයාගන්න පුළුවන්. විමසලා බැලුවොත් ටිකක් සමීප වෙලා විමසලා බැලුවොත් හොයාගන්න පුළුවන්. අහුම්කන් දුන්නොත් ඒ අපිට නැති දේවල් තියන අයගේ හදවතට අභ්‍යන්තරයට දහසකුත් එකක් පැමිණිලි. දහසකුත් එකක් චෝදනා. සහ දහසකුත් එකක් අපිට නැති බලාපොරොත්තු. අපිට හේවි. ඒ අපිට නැති දේවල් අපි හිතනවටත් වැඩිය තියෙන අයගේ හදවත්වලට ඇහුම්කන් දෙන්න පුළුවන්. දහසකුත් එකක් චෝදනා, දහසකුත් එකක් පැමිණිලි විතරක් නෙමෙයි දහසකුත් එකක් වෙනස් බලාපොරොත්තු. අපි විමසා නොබැලීම නිසා අපි ඈතින් තීරණය කරනවා මට මේ දේ නෑ, මට මේ දේ තිබුණොත් හොඳයි, සතුටුයි. ආවල් ඇයිද මේ දේවල් තියෙනවා? ඒ අය ඉන්නේ සතුටින් කියලා. ඒ අපේ අනුමානයක් විතරයි. ඒ අපේ ප්‍රපංචයක්. ප්‍රපංචයක් විතරයි. ඒ ඇත්ත නැත්ත අපි හොයලා බලන්නේ. ඊළඟට අපි කතා කරනවා ගිහිල්ලා කතා කරන්නේ කාටද? අපිෙම මත්මේ ඉන්න අයට. ඒ කියන්නේ අපිට ඕන දෙයක් ඕනේ. ඒ නමුත් නැති අයත් එක්ක කතා කරනවා. ඒතර ඒ අය කියන්නේ දුකේ කතාවමනේ. වෙන කතාවක් කියන්න දන්නේ නැහැ. එකම බෝට්ටුවේ ඉන්නවා නම් ඒ හැම දිනාටම තියෙන එකම ඉලක්කයක්. එතකොට ඒ අයත් එක්කම කතා කිරීමෙන් අපිට අලුත් දැනුමක් ලැබෙන්නේ, අලුත් දිශාවක් හොයාගන්න බෑ. නැහැ, ඕනේ. එතකොට මෙතන තමයි හැමෝම ඉන්නේ. නැහැ, නමුත් ඕනේ. එතකොට මේ දෙක එකතු වෙනවද? නැහැ, නමුත් ඕනේ කියන මේ නැහැ ඕනේ කියන දෙක එකතු වෙනවද? නැහැ එකතු කිරීම ඕනෑකම සමානයි දුකට. වෙන කිසි දෙයකට සමාන වෙන්නේ නැහැ. ඒත් මේවා බොහොම සරල සමීකරණ. බොහොම සරල සමීකරණ. නැහැ එකතුව ඕනෑකම සමානයි දුක අසතුට. ඒත් අපි උපදෙස් හොයන්නේ ඒ අයගේ. අපේ ප්‍රශ්න කියන්නේ එහෙම අයට. ඒ නැහැ ඕනේ කියන ඒ තැන ඉන්න අයට. ඒතර ලැබෙන්නේ අර විදිහම උපදෙස්. වෙන උපදෙස් ලැබෙන්නේ නැහැ. ඒතර අපිට පේනවා තියන අය. ඒ අය ඈතින් ඉන්නේ අපිට වැඩිය. කිට්ටු වෙන්න බෑ, ගිහිල්ලා අහන්නත් බෑ. අපි ඉතින් අපි ඈතින් ඉඳලා තීරණය කරනවා. ඒ අය නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන ප්‍රශ්න නැහැ. ලං වෙලා විමසලා බලන්න. ඊළඟට හොයාගන්න හොයාගටේට පුද්ගලෙක් ඉන්නවා මෙතන. ධර්ම මාර්ගේ යන්න අවශ්‍ය නම් කෙනෙකුට මේ ආර්ය මාර්ගයට එන්න ඕන නම් අපි විසින් සොයාගටේට පුද්ගලෙක් සිටිනවා. ඒ පුද්ගලයාව හොයාගන්න නැතිව මේ ගමන යන්නේක ලේසි නැහැ. බැරි නෑ නමුත් අමාරුයි. මොකද එහෙම පුද්ගලයන් සුලබ නෑ. තොග ගානට ගන්ට නෑ. කාවද අප සොයාගත යුත්තේ? තමන් හොයන දේ, තමන්ට හොන දේ, තමන් ආශා කරන දේ, නැතුව බැරි දේ, නැතුව බැරිව නිඳ යන්නේ නැති දේ. එහෙම යමක් තමන්ට වද දෙනවද, කිසියම් ආශාවක්, කිසියම් දෙයක් පිළිබඳ, කිසියම් කෙනෙකු පිළිබඳ, කිසියම් තත්ත්වයක් පිළිබඳව, ඒ දේවල් තියන අය අඩුයි, නැති අය වැඩි. ඒක තමයි ලෝකේ ස්වභාවය. තියන අය අඩුයි, නැති අය වැඩි. තියන අය උනත් සතුටින් නෙමෙයි ඉන්නේ. නැති අය හොයාගන්න එක ලේසි, තියන අය හොයාගන්න එක දුර්ලභයි. නමුත් ඊටත් වඩා දුර්ලභ දේ මොකද්ද? ඒ දේ නැතිව සතුටින් ඉන්න කෙනෙක්. මේ තම අප සොයාගතේතු පුද්ගලයා. මේ බාහිර ලෝකයෙන් හොයාගන්න ඕනේ. දෙහිම කෙනෙකුටයි කල්යාණ මිත්‍රයෙක් කියන්නේ. කල්යාණ මිත්‍රයෙක් කියන්නේ මේ ලකුවට මේ දන්න කෙනෙක්ම කියන අදහස නෙවෙයි. එතන ඔළුවට වැඩිය පැවැත්ම පිළිබඳ කාරණයක් කියවෙන්නේ කල්යාණ මිත්‍රයා කියන එක. කල්යාණ මිත්‍රයෙක්ව අපිට හොයාගන්න බෑ දහම් දැනුම පරීක්ෂණයකට ඉදිරිපත් කරලා. දහම් දැනුම ප්‍රශ්න පත්‍රයක් දීලා ඒ ප්‍රශ්න පත්‍රයෙන් පිළිතුරු දෙන විදිහට 75%කට වැඩි ලකුණු ගත්තොත් එයා තමයි හොඳම කල්යාණ මිත්‍රයා. ඒ එකක් එයාට තියෙන්නේ. 50-75 අතර ගත්තොත් එයා ඉතින් එයාට එච්චර හොඳ නෑ. නමුත් එයා නරකමත් නෑ. දැන් මේ විදිහට කල්යාණ මිත්‍රයෝ හොයන්ට බෑ. මක්නිසාද? කල්යාණ මිත්‍රයානු ඔළුවත් එක්ක ඉන්න කෙනෙක්ම නෙමෙයි. ජීවිතයේ පිළිබඳ කාරණය. ඒතර කල්යාණ මිත්‍රෙක් හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේ. කුමක්ද? මට නැතුව බැරිදී ඒ නිසා මම ලොකු දුකක් විඳිනවා. මම හිතනවා මේ දේ ලැබුණොත් මට සතුටින් ඉන්න පුළුවන්. ඒතර මට පේනවා මේ දේ තියන අය අමාරුවෙන් හරි ඒ තැනට ආපු අය. නමුත් ඒ අය ඉන්නේ සතුටින් නෙමෙයි, ඊට වැඩිය වෙනස් සතුටක් පිළිබඳ, වෙනස් තවත් ඈත ඉලක්ක පිළිබඳ ඒ අය දුක් වෙනවා. නැවතිලා නැහැ. ඒ වගේම විශාල පිරිසක් පේනවා මට ඕන දේ හොයාගෙන මාත් එක්කම එකම බෝට්ටුවේ දුවන පිරිසක්. ඒ අය ඉන්නේ ලොකු අසහනයක. ඒතර මේ දෙගොල්ලෙකෙම ගන්ට ආදර්ශයක් නැහැ ඇත්තටම. ඉගෙන ගන්න දේවල් තියෙනවා මේ දෙගොල්ලෙකෙම. නමුත් ගන්ට ආදර්ශයක් නැහැ. අන්න ආදර්ශයක් ගන්න පුළුවන් නේ කාගෙන්ද? අර තුන්වෙනි කෙනාගේ. තුන්වෙනි කෙනා කවුද? තුන්වෙනි පුද්ගලයා මට ඕන දෙය නැහැ. හැබැයි මං විඳින දුකත් එතන නැහැ. ඒ දෙකම නැති කියන්නේ සැහැල්ලුවෙන් සතුටින් ඉන්න. සතුටින් ඉන්න දැන් සතුටනේ අවශ්‍ය. මෙලෝ වශයෙන් උත් සතුට ඕනේ ලෞකික පැත්තෙන්, ආගමික පැත්තෙන් පරලෝ වශයෙන් උත් සතුට. ඒ දෙකම නෙමෙයි මේ මොහොතේම සතුටින් ඉන්නවා. හැබැයි මේ කිසි දෙයක් නැතිව. දැන් හොයාගන්න පුළුවන් නම් එහෙම කෙනෙක් අන්න අදහන්ට වටිනවා. ලේසි නෑ හොයාගන්න. ලේසි නැත්නම් අපි එකක් එහෙම කෙනෙක්ව හොයන්නේ නෑ. අපි හැම විටම යන්නේ අනුගාමිකයන් වෙලා තියෙන්නේ තණ්හාවේ. එතකොට දැන් ඔන්න පළවෙනි වතාවට නිරාශාවේ අනුගාමිකෙක් බවට පත් වෙනවා මේ පුද්ගලයා. නිරාශාවේ අනුගාමිකෙක්. තාම නිරාශාවට ගිහිල්ලා නැහැ. නමුත් දැන් යන්නේ නිරාශාවේ පාර. ත්‍රේ තම ආර්ය මාර්ගයේ පටන් ගන්න. ඒ සඳහා යර ආදර්ශය ඕනේ. එහෙම නැත්නම් මෙය සිද්ධාන්තයක් විතරනේ. තණ්හාව නැති කරොත් දුකක් නැහැ. ඒක සිද්ධාන්තයක්. සාධාන්තික ඔප්පු කරන්න පුළුවන්. හැබැයි එහෙම ඔප්පු කරාට මදි. ඒකෙන් ලොකු ගැම්මක් එන්නේ නැහැ. අඩියක් ඉස්සරහට තියන්න තරමට පෙළඹීමක් එන්නේ නැහැ මේ සිද්ධාන්තයෙන්. ඒ සඳහා ප්‍රායෝගික ආදර්ශයක් අවශ්‍ය වෙනවා. පොතක් නෙමෙයි. තව ගීනයක් නෙමෙයි. පොරොන්දුවක් නෙමෙයි. පොතකට එහා ගිය, සිද්ධාන්තයකට එහා ගිය, සිහිනයකට එහා ගිය සහ පොරොන්දුවකට එහා ගිය වර්තමාන ප්‍රායෝගික සාක්ෂියක් අවශ්‍යයි. අන්න කල්යාණ මිත්‍රයෙක්ගෙන් ලැබෙන්නේ ඒ වර්තමාන සාක්ෂියයි. ඒ පොරොන්දුවක් නෙමෙයි. කල්‍යාණ මිත්‍රයා අපව සිහිනේ කරඳවන්නේ සිහින දකින කෙනෙක් විදියට. පොරොන්දු දෙන්නෙත් නෑ. න්‍යායන් ඔප්පු කරන්න හදන්නෙත් නෑ. නිහඬව තමන්ගේ ජීවිතයෙන් සාක්ෂියක් දෙනවා. සතුට පිළිබඳ වෙන කිසි දෙයක් නෙමෙයි. සතුට පිළිබඳ එපමණයි අපිට ඕනෑ තේරෙන්නේ. වෙන කිසිවක් නෙමෙයි. ධනෙ නෙමෙයි මිනිස්යාට ඕනේ සතුට. හැබැයි සතුට ඍජුව ගන්න බැරි නිසා මිලේට ගත යුතු දෙයක් කියයි හිතන නිසා මුදල් ඕන වෙලා තියෙනවා. කල්යාණ මිත්‍රවරුනි හොයලා බලන්න විමසලා බලන්න. ඒතර විමසන කෙනෙක් වුණොත් තමයි ඇස්තරලා ලෝකේ දිහා බලන කෙනෙක් වුණොත් විතරයි මෙබඳු චරිත හොයා ගන්න ලැබෙන. එහෙම නැත්නම් ඇඟේ හැප්පිලා යන්න පිළිවන් අපිට දැනෙන්නේ නැති. ඒතර අපි පෙරදුණු අයමයි අපිට පේන්නේ. පැරදුණු අයගෙන්මයි අපි දිනුම් කනුවට යන පාර අහන්නේ. වැරදුණු අයගෙන්මයි අපි හරි පාර අහන්නේ. මම්මුලා වූ අයගෙන්මයි අපි කොහාටද හැරෙන්න ඕනේ කියලා අහන්නේ. අන්දව ඉන්නවා. කල්‍යාණ මිත්‍රවරුනි, ඉතර කෙනෙකුට මේ ඇත්තරගෙන ඉන්න විට, මේ ඕනෑකමින් සිටින විට, හොයන විට, විමසන විට, මේ සාක්ෂිය සජීවීව ලැබුණොත්, ඉතිහාස පොතකින් නෙමෙයි, සජීවීව ලැබුණොත්, කියන්නේ කෙනෙක් ඉන්නවා, ඉතින් මට නැහැයි කියන දේවල් එකක්වත් නැහැ. හැබැයි මේ දේවල් ඕනෙත් නැහැ. මට ඕනේ. හැබැයි ඒකට ඕනේ නැහැ. මම බොහොම සැනසෙල්ලේ ඉන්නවා. මටත් ඇලිය සතුටින් ඉන්නවා. දැන් ඒ අත්දැකීම කතරම් අපූර්වද? ජීවිතයක් වෙනස් කරන අත්දැකීමක්. ජීවිතයක් හරවන අත්දැකීමක්. මේ ගඟ සම්පූර්ණයෙන් හරවනවා. ආපහු හරවනවා. මේ ජීවිතයේ ජීවන මඟ කියපු දේ දැන් මේ මාර්ගයේ සම්පූර්ණයෙන් හරවනවා. භාවනාව ඒ හරවපු මඟ මගෙහි කෙනෙක්ව ගමන් කරවන යාත්‍රාවයි. ඒකට තමයි භාවනාව කියන්නේ. බැයි භාවනා කරන්නට නම් අපි හැරෙන්නට ඕන. එහෙම නැතුව අපි භාවනා කළොත් භාවනාව අපි උදව් කරගන්නේ අර ආශාවන් සම්පූර්ණ කරගන්න විතරයි. අද ලෝකේ භාවනා බොහෝම ජනප්‍රියයි හැම ක්ෂේත්‍රයකම ජනප්‍රියයි ඒ ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒ ආසාවන් ඉෂ්ට කරගන්න පුළුවන් කියන විශ්වාසය නිසා භාවනා කළොත් හැරිලා භාවනාව පටන් ගන්නට. ඒත් හැරෙන්නට කල්යාණ මිත්‍රයෙක් ඕනේ. කල්යාණ මිත්‍රයෙක් තා අපිව හරවන්නේ. භාවනාව පොරොන්දු දෙන්නේ නැහැ. භාවනාව කිසි කෙනෙකුට පොරොන්දු දෙන්නේ නැහැ. මෙහෙම භාවනා කළොත් මෙහෙම දෙයක් දෙනවා. නැහැ. භාවනාව යනු බලාපොරොත්තු අත්හැරීමයි. භාවනා කරන්ට කරන්ට බලාපොරොත්තු කඩවීමක් තමයි වෙන්නේ. කඩ වෙනවා. හදාගන්න පුළුවන් කෙනෙකුට බලාපොරොත්තු හැබැයි භාවනාවේ හැම බලාපොරොත්තුවක්ම කඩලා දානවා. හැබැයි දුකටපත් කරන්නේ නැහැ. එයයි වෙනස. ජීවිතය බලාපොරොත්තු අපේ කඩලා දානවා. අපිව දුකටපත් කරනවා. ඒ සාමාන්‍ය ජීවන ගමනේ. හැබැයි භාවනාව කෙනෙක්ව වඩාත් සංසිඳුණු කෙනෙක් බවට පත් කරනවා වඩාත් නිවුණු කෙනෙක් බවට වඩාත් සැනසුණු කෙනෙක් බවට පත් කරනවා බලාපොරොත්තු කඩමින්. තා භාවනා කරලා ඒ කියන්නේ ආර්ය මාර්ගයේ ගමන් කරලා මගේ මේ බලාපොරොත්තු ඊට උනා අර බලාපොරොත්තු ඊට උනා එහෙම කයිවාරු ගහන්න බෑ. කයිවාරු ගහන කෙනෙක් මෙතන ඉතිරි වෙන්නේ නැහැ. කල්‍යාණ මිත්‍රවරුනි අවස්ථාන වශයෙන් සොයා ගන්නට සතුටින් ඉන්න කෙනෙක් ලැබිලා නෙමෙයි ලබා ගන්නට තියෙන ආසාව අත්හැරීම අඩු කිරීම තුල සතුටින් ඉන්න කෙනෙක් හොයා ගන්න. කල්‍යාණ මිත්‍රයෙක් කියන්නේ එහෙම කෙනෙකුට. ඒ නිසා ධම්මපදය අපට කියනවා පොහොසත්ම කෙනා යනු සන්තෝෂයෙන් ඉන්න කෙනයි. පොහොසත්ම කෙනා. ඉහළම පොහොසත්කම නම් සන්තෝෂයයි. සන්තුට්ඨි පරමන්දනම්. ඉහළම පොහොසත්කම නම් සන්තෝෂයයි. ඉහළම සන්තෝෂේ නම් අත්හැරීමයි. නිබ්බානං පරමං සුඛං. ඉහළම සුඛේ නම් ඉහළම සන්තෝෂේ නම් අත්හැරීමයි. හැම දිනාටම තෙරුවන් සරණයි.